Honorable S.M. Marikar, you have 9 minutes.
Mula asana udagar mantri tumani mama diva vivekata kalin kiki hitiye datta vidyaven saha wacana harambeen udallamathuma ayawa idiripat karala me mohothe rata athule thiyena prashna walata kisindu visindumak nodunna aakarade e wage mama mula asana udagar mantri tumani da etta washeenma rajaye sevakeyinge seva kalaya avurudu 65 dakwa genna katha karanawa අනිත් පැත්තෙන් කියනවා අපි එහෙම කියලා තරුණයට අවස්ථාව නොදී ඉන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඊළඟ දවසේ ඇවිල්ලා කියනවා මේ රාජ්‍ය සේවය ඔවුන්ට 70% තැපැල් ඡන්ද ලබා දුන්නෝ රාජ්‍ය සේවය රටටම බරක් කියලා ඉවරලා. එතකොට අවුරුදු 65ක් දක්වා මේක දික් කරලා තරුණයට රැකියාව අවස්ථාව ලබා දෙන්නේ කොහොමද? දැන් අපි දකින්නවා පෞගි දවස්වල චිත්‍ර ඇඳව මල්ලිල ඔක්කොම පොලිමේ ඉන්නවා પાස්පෝර්ට් ගන්න වීසා ගන්න මේ ඉන්න හිතන රටක් වෙනුවට යන්න හිතන රටක් තමයි මේ ජනාධිපතිතුමාගේ කාලේ මේ අවුරුදු දෙකක් කාලය තුළ හදලා තියෙන්නේ. ඒ වගේම මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි අපි තව එක කාරණයක් කතා කරන අද මේ ආණ්ඩුවට මේ ආර්ථිකයේ නිසියාකාරව කළමනාකරණය කරන්න බැරි වීම නිසාම තමයි මේ ඩොලර් අර්බුදය අවිල්ල තියෙන්නේ. ඒකට කිසිදු විසඳුමක් ලබා නොදුන්නා වගේම කොවිඩ් පිටින් දාලා හැම එකම බේරන හදනවා. මම අහන්න කැමති දැන් කෘෂිකර්මාන්තයේ සහ විවාගාවේ එහෙම නැත්නම් තේවාගාවේ අවිල්ල තියෙන අර්බුදයට කොවිඩ් බලපාලා තියෙනවද? ඩොලර් මිලියන 400ක් පොහොර ගේන නොමැති කම නිසා කාබනික වගාව කියලා මම දන්නේ අපේ ආරංචි විදියට එක පුද්ගලයෙක්ගේ වමනාවට ජනාධිපතිතුමාව නැඹුරු කරගෙන තමයි මේ කාරණය වෙලා තියෙන්නේ. දැන් අපිට පේන ආණ්ඩු පක්ෂය ඇතුළෙන්ම මේ සම්බන්ධව දැන් විවේචන ඉදිරිපත් වෙනවා. දැන් මේකත් අපිට සැකයක් තියෙනවා දේශපාලන උපක්‍රමයක්ද කියලා. මොකද හේතුව මේ විවේචනය ආණ්ඩු ඇතුළෙන්ම ගත්තා නම් හොඳයි විපක්ෂය පැත්තට දෙන්න තුලා. ඒ නිසා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේ මොහොත වෙනකොට අද ආණ්ඩුවේ පෝර ගැසට් එකත් රිවර්ස් කරලා ඉවරයි. දැන් රිවර්ස් කරලා දැන් මහින්දානන්ද අමතුමයි සසේන රාජපක්ෂ අමතුමයි දැන් දෙන්නව ගා ගන්නවා. දැන් මෙයා කියනවා මම නෙමෙයි නැනෝ වලට සම්බන්ධ, එයා කියනවා මම නෙමෙයි අරයට සම්බන්ධ කියලා. හැබැයි ඊයේ අර ඩීල් කරන කෙනා කිව්වා එයාගේ වචන වලින්ම කිව්වා මම ඩීල් කරේ මහින්දානන්ද අලුත් ගමක අමතුමා කියලා. අපිට තේරෙන්නේ නැහැ කවුද මේකේ වැරදිකාරයා කියලා. නමුත් ඒකේ කෝටි 800ක් මේ රටේ මහ ජනතාවගේ බද මුදල් පාඩු වෙච්ච යථාර්ථය ආණ්ඩුවටම පිළිගන්න සිදුවීම පිළිබඳව අපට යම්කිසි විදියක මේ සහැල්ලු තත්වයෙන් හිතන්න පුළුවන්. නමුත් මේ අර්බුදයේ තියදීම මා දේශ ප්‍රේමීන් ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආපු කට්ටිය කිසිදු අවසරකුත් නැතුව චීන අසූචිනව කළුතර නැංගුරන් ලාගෙන ඉන්නවා. අපේ මුහුදු සීමාව ආක්‍රමණය කරලා ඉවරයි. දැන් අපට ආරංචි මහින්දා නැවතුමෝ අපි ඔබතුමාට කිව්වා ඕනෑවට වැඩිය කඩේ ගියාම අන්තිමට රාජපක්ෂලා කලිසම ගලවල ඔළුවේ දාලා තමයි යවන්න කියලා. මර්වින් සිල්වටත් ඕක වුණා. සජින් දේවාස් ගුණවර්ධනත් වුණා. දැන් ඔබතුමා දැන් මාසෙකට විතර කාලෙ මාධ්‍ය හමුවල ඇවිල්ලා ගහපු කයවල් ටික ආය පොඩ්ඩක් අරන් බලන්න. ආණ්ඩුව ඩොලර් මිලියන 6.5ක් ඔය අසූචිනවට ගෙවලා ඔබතුමාට ඡන්ද ඉල්ලලා නම් හම්බෙන්නේ නැහැ කියන එක අපි ඉතාම පැහැදිලිව කියන්න කැමතියි. ඒකම මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේ පොහොර ප්‍රශ්නේ නිසා අද වගාවන් නිෂ්පාදනයන් අඩුවීම එසේ මෙසේ මේ සලකන්න බෑ. මොකද හේතුව දැන් මහකන්නේ තමයි අපේ කෘෂි නිෂ්පාදනයෙන් 65% එන්නේ. දැන් ඊයේ ගැසට් එක රිවර්ස් කරාට ඊයේ රිවර්ස් කරා කියලා 65% දැනටමත් ප්‍රමාද වැඩි. ඒ නිසා අද එළවලු මිල ගණන් වල ගාන මං හිතන්නේ දෙතුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. අපි නම් අහන්නේ නැහැ. හැබැයි සැපද කියලා අපි නම් අහන්නේ නැහැ. මොකද හේතුව ජනතාවට මේ විදියට දුක් වෙන්න සිදුවීම පිළිබඳව අපේ කනගාටුවක් තියෙන්නේ. දැන් මේ ආණ්ඩුව ඊළඟට මේ මුදල්ලමතුමා විසඳුමක් දීලා නැහැ. තුන් වේල කාපු මිනිස්සුන්ට ජීවන වියදම වැඩිවීම නිසා අද දෙවේලක් කන්න වෙලා තියෙනවා. දෙවේල කාපු මිනිස්සුන්ට එක වේලක්කෝ ලෙව කන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මොළහතේ මුදල්ලමති කෙනෙක් ආවහම මේ ඩොලර් ප්‍රශ්නට, බඩුමිල ප්‍රශ්නට, පෝලිම් ප්‍රශ්නට, ජීවන වියදම් ප්‍රශ්නට සම්මේ අස්වැසිල්ලද්දයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක ලැබෙන්නේ නැතුව පෝට්ටුවේ ගමේ ඉන්න ග්‍රාමීය නායකයන්ට අර සම්මේ ග්‍රාම සේවා වසම් වල දෙන ලක්ෂ 30 පොඩි සොච්චමක් පොඩි කුට්ටියක් මේ ගහ ගැනීම සඳහා වූ පාර කැපිලා නම් මේ කරලා දෙනවා. ඊළඟට අත වශයෙන්ම කියන්න ඕන අපේ මුලාසනේ වර්ග මන්ත්‍රීතුමනි දැන් අන්තිමට මොකුත්ම බැරි වෙලා දැන් මන්ද කඩිලාන් පෙරෑමතුමා කියනවා සියලු දෙනාට අහුම්කම් දෙන නායකයෙක් ඉන්නේ, සරල නායකයෙක් ඉන්නේ. සරල නායකයෙක් නම් අහුම්කම් දෙන නායකයෙක් නම් මුළු රටම මුළු මේ මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාම උද්ඝෝෂණය කරද්දී මෙච්චර දරදඬු විදියට පොර ප්‍රශ්නෙට මේ විසඳුම් ලබා දෙන්න නැතුව ඊයේ වෙනකන් අල්ලන් හිටියේ ඇයිද කියන එක අපි කියන්න කැමතියි. ඒ නිසාම දැන් මර්ධනය තමයි දැන් ඉතුරුලා තියෙන්නේ. ගරු මේ කාර්ක සභා සභාපතිතුමනි අපි එකක් පැහැදිලිව කියන්න ඕන. මේ රටේ ඊළඟ විකල්ප නායකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ සටනට නායකත්වය දෙන්න ලුසුදාන වෙලා ඉන්නවා. දැන් අපි මට සතුරුයි අපි වාගේ සාමාන්‍ය මන්ත්‍රීවරු ගිහිල්ලා එතුමන්ට යෝජනාවක් කිව්වම එතුමා පිළිගන්නවා. අපි පෞගිය 16 වෙනිදා තිබ්බ රැළිය යෝජනාව ඉස්සෙල්ලාම මම ගිහිල්ලා එතුමට කිව්වහම ජනාධිපතිට අවුරුදු දෙක පිරන දවසේ රටේ මේ මේ මෙච්චර ප්‍රශ්න තියෙනවා මෙවැනි වැඩ කරමු කියලා එතුමා සියලු දෙනාම එකතු කරගෙන ඒ වැඩසටහන සාර්ථක කරන්න උත්සාහ ගත්තා. ආණ්ඩුව මොකද කරේ? මර්ධනය. උසාවියට ගිහිල්ලා ගන්න බැලුවා. බැරි වුණා. ඊට පස්සේ පොලිස්පති ලව්වා චක්‍රලේඛනයක් ගස්සලා අපට කරේ උදව්වක්. හැබැයි හරිද, පොලිස්පති ලව්වා චක්‍රලේඛනයක් ගස්සලා සියලු බස් ටික මිනිස්සු එන ටික ගොවියෝ එන ටික නතර කරලා සමහර පොලිස් මේ මේ ඒරියාවල අපි දැක්කා පාරේ මහපාරේ ඇනගහලා බස් නවස්තල තමයි මර්ධනය උත්සාහ කරේ. මහලොක්කෝට ප්‍රජාතන්ත්‍රවාදී කතා කරලා මහලොක්කෝට නීති ආධිපත්‍ය කතා කරාට මෙන්න මේ විදියට පොලිස් රාජ්‍යයක් බවට පත් කරලා සරත් වීරසේකර මැතිතුමා හිතන් ඉන්නේ එතුමා මේ රටේ අයිතිකාරය කියලා ඉවරලා. එහෙම කරන්න හම්බෙන්නේ නැහැ. කඩේ ගියාට ඔහොම යන්න එපා. නමුත් ඒ මර්ධනයේ මැදත් අපි ආණ්ඩුවට එකක් කියන්න කැමතියි. කිව්වනේ විපක්ෂය දුර්වලයි කියලා. දැන් පේන ඕනේ විකල්පය කවුද කියලා. අපි ආණ්ඩුවේ පක්ෂවලටත් විපක්ෂයේ පක්ෂවලටත් අපි පෙන්වුවා 16 වෙනිදා කොහොමද කවුද විකල්පය කියන එක. මා ධාරානිපාත වර්ෂාව සලකන්නේ නැතුව ඒ ජනතාව රටේ නන්දසිං ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න වලට තියෙන පීඩනයේ තරම මොකද්ද කියන එක ආණ්ඩුවට අපි පෙන්වුවා. ඒ නිසා අපි පුළුවන් නම් අභියෝග කරනවා පෙබරවාරි මාසේ 9 වෙනිදාට මේ රටේ පළාත් පාලන ආයතන වල කාලය ඉවරනවා. ජනවරව ටෙස්ට් කරලා බලමු. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කය ගහන්න නැතුව ජනවරම ටෙස්ට් කරලා බලමුකෝ. අපි 2018 ඡන්ද තිබ්බනේ, ඒ වගේ තියලා බලමු. ඉතින් අපි පැහැදිලිවම දන්නවා මේගොල්ලෝ තියන්නේ නැහැ. හැබැයි ඒ නිසාම තමයි මේ මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැරි මේ විදිහට මර්ධනකාරී පිළිවෙත් රට තුළ අනුගමනය කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න බෑ. ලෝක බැංකුවට යන්න බෑ. ආසියානු සංවර්ධනට යන්න බෑ. ගියා මහනකෝ ඕගොල්ලන්ගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෝ මාධ්‍ය නිදහස කෝ නීති
ආධිපත්‍ය
කෝ මේ නීති ආධිපත්‍ය කෝ මේ මූලික මිනිස් අයිතිවාසිකම් ඒව ලබා දෙන්න නැතුව යන්න බෑ. මුලාසනේ මන්ත්‍රීතුමනි අපි ගෙයක් හදන්න බැංකුවකින් ණයක් අරගෙන අපිට වාර්ෂිකය ගෙවා ගන්න බැරුව හදිසි ආර්ථික ප්‍රශ්න ආවම බැංකුවට ගිහිල්ලා කතා කරාම බැංකුව ඒ ණය අපිට ගෙවන්න පුළුවන් විදිහට රීෂෙඩියුල් කරලා දෙනවා. එතකොට අපි කල යුත්තේ මොකද්ද? දැන් මේ ගිය අවුරුද්දේ විතරක් ට්‍රිලියන 2.3ක් ණය ආරං තියෙනවා. මේ අවුරුද්ද කීයක් අරගෙනද දන්නේ නැහැ. හරිද? මේ ණය අරගෙන ලබන අවුරුද්දේ විතරක් ඩොලර් බිලියන 4.5ක් ණය වාරික ගෙවන්න තියෙනවා. ඉතින් මේව ගෙවන්න ක්‍රමයක් නැහැ. අවසානයේ සැම්බියාවට ලෙබරණයට වෙච්ච විදිහට අපේ රට කලැප්ස් වෙන තමයි මේ
අත
වශයෙන්ම කියන්න ඕන. දැන් තමයි රාජපක්ෂ මැතිතුමා ඉන්නවා, එතුමට මේ රටේ තමයි ඉන්නේ. අපි ඒක දන්නවා, අපි ඒකට ගරු කරනවා. මේ ඉතුරු නායකයෝ ටික යයි ඇමරිකාවට. හැබැයි දුක් වෙන්න වෙන්නේ මේ රටේ දරු පරම්පරාවට කියන එක අපි පැහැදිලිව කියන ඕනේ. ඒ නිසා
කාලයක්
තියෙනවනේ දරදඬු නොවි උද්දච්ච නොවි නම්‍යශීලී ප්‍රතිපත්තිය කියනවා. මේ රට කෙලවෙන්නේ අනේකින්, මේ රට විනාශ වෙන්නේ අනේකින්, මේ රට පුපුරන්නේ අනේකින්. බේර ගැනීම සඳහා වගකීම ගන්න. ඒ වගේම අපි කියන්න කැමති නැවත අභියෝග කරන අභියෝග කරන ආණ්ඩුවේ ඉන්න පුළුවන් නම් ඡන්දය තියන්න. දැන් නියමිත ඡන්ද ටික තියන්න, තියලා බලමු ජනවරම කොහෙද කියලා. එතකොට මොළහතයි සරල නායකයයි මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.
Thank you. Honorable Minister Chamal Rajapaksha, you have 14 minutes.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මම මේ කාලය තුළම දෙපක්ෂයේම කතාවලට සවන් දුන්නා. මම අද උදේ විපක්ෂ නායකතුමාගේ කතාවට සවන් දුන්නා. ඒකම අපේ හිතවත් මරික් කාර්මන්තුමාත් බොහොම සිහින තියාගෙන ඉන්නවා තමන්ගේ විපක්ෂ නායකතුමා ගැන. හැබැයි ඉතින් අපි දේශපාලනයේදී යමෙක් ගැන විශ්වාස කරනකොට එයාගේ ක්‍රියාවලිය මොනවද කරලා තියෙන්නේ කියන එක ගැන සලකන්න ඕනේ. එතුමා අපිත් එක්ක හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවුරුදු 30ක් විතර හිටියා. එතුමා 2001 ඉඳන් ඇමතිවරයෙක් කළා හිටියා. 2004 වෙනකම්. 2015 ඉඳන් 2019 වෙනකම් 20 වෙනකම් ඇමතිවරයෙක් කළා හිටියා. මොනවද හම්බන්තොට කල්ලතිය හම්බන්තොට හදපු වරායි 99 අවුරුද්දකට දුන්නා. එතන අපට ලේසියෙන්ම ව්‍යාපාර ගේන්න තිබුණා. මත්තල ගුවන්තොටුපළ තිබුණා. මත්තල ගුවන්තොටුපළ හදලා එතෙන්ට ආශ්‍යානා ගෙනල්ලා අපේ නිෂ්පාදන අපනයන කරන වැඩපිළිවෙල හදන්න ඕන තරම් තිබුණා. හැබැයි මත්තල ගුවන්තොටුපළේ අපි එදා 2015 වෙනකොට අපි වී නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වෙලා හිටියකම අතිරික්ත වී ටික සියල්ලම ගිහිල්ලා මත්තල ගුවන්තොටුපළේ ගොඩ ගැහුවා. දැන් ඒකෙන් සිදුවෙච්ච අලාභය ව්‍යාපාර ගෙනාවේ නැහැ. ඉතින් මේ වගේ තවත් බොහොම තියෙනවා කියන්න. ඉතින් ඒක නිසා තමයි එතුමා පහුගිය මැතිවරණවලදී හම්බන්තොට විශේෂයෙන්ම තිසමහරා මැතිවරණ කොට්ටාසේ ජනතාව එතුමට ඡන්දය නුදුන්නේ. ඉතින් ඒකෙන්ම පේනවා මේ සුරංගනා කතා කරාට වැඩක් කරන්න හැක් බැරිද කියන. ඒ වගේම තමයි තිස්සමාරාම ප්‍රාදේශ සභාව එකවරක් ජනතා විමුක්ති පෙරමුණට දුන්නා. දීලා ඉවර වෙලා එකවරයි. එදැන් පස්සේ ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ සභාපතිවරයා වංශාවල් වලට සම්බන්ධ වෙලා චෝදනා කළා එතනින් හක් කරා. ඉතින් ඒ වගේ අපි කතා කරාට බදි අපි දැන් අපේ රට වෙනුවෙන් හිතලා රට ගොඩනගන්න සියලු දෙනා එක් වෙලා කටයුතු කර යුතු යුගයක් තියෙනවා. මම මේ වෙලාවේ ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා විසින් හයිද්‍රාබාද් වලදී කරපු දේශනයකින් යම් කොටස් කිහිපයක් කියවන්න කැමතියි. මොකද මේක අපිට ඉතාමත් වැදගත් වෙනවා. එතුමා කියනවා මේ ඉන්දියාව ගැන කියන්නේ, නමුත් මේක ලංකාවට ඉතාමත් අදාළයි. ඉන්දියාවේ මාධ්‍ය මෙතරම් ඍණාත්මක ඇයි? අපේ ශක්තිය, අපේ සාර්ථකත්වය ගැන සඳහන් කිරීමට අප කුල ඇටිවන්නේ මොකද? අපි ප්‍රබල ජාතියක් වෙමු. අපේ සාර්ථකත්වය පෙන්වන අපූර්ව නිදර්ශන එමටයි. එහෙත් අපි ඒවා ගැන සඳහන් කරන්නේවත් නැත. ලංකාවෙත් වෙන්නේ ඒක තමයි. එතෙම කියනවා තවදුරටත් කිරි නිෂ්පාදනය අප පළමුවෙන්නාය. මේක 1945 අමුල් ව්‍යාපාරය ආරම්භ කළා. අද කිරිවලින් ස්වයංපෝෂිතයි. නමුත් අපේ රජයන් කිරි නිෂ්පාදනය කිරීම සඳහා කිරි ගම්මාන හැදුවා, ගොවීන්ට උදව් කරා. නමුත් ඇමතිවරු රජයන් මාරු වෙනකොට ප්‍රතිපත්තියත් මාරු වෙනවා. ඉතින් අපිට කවදාකවත් මේකෙන් ස්වයංපෝෂිත වෙන්න බෑ. අපි 77 බාර දෙනකොට 78 කිරිවලින් මයිතන් 70%ක් විතර අපි දේශීය කිරි නිෂ්පාදනය කරේ. ඉතින් අපිට ස්වයංපෝෂිත වෙන්න තිබුණා. නමුත් ප්‍රතිපත්ති නිසා අද පිටරටින් කිරිපිටිගේ ඉන්න වෙලා තියෙනවා. මේව ගැන අපි හිතන්න වෙනවා, බලන්න වෙනවා. ඒ වගේම එයාලා කියනවා ලෝකයේ දෙවන විශාලම වී නිෂ්පාදකය අපේ කියලා. දැන් 2015 අපි බාර දෙනකොට වී අතිරික්තයක් තිබිච්ච බව තමුන්වහන්සේලා දන්නවා. ඒකනේ ගිහිල්ලා ගුවන්තොටුපළේ මේව ගොඩ ගැහුවේ. එතන වී ටිකක් නැහැ. ගුවන්තොටුපළට වෙච්ච සිදුවෙච්ච අලාභය අතිවිශාලයි, පාඩුව අතිවිශාලයි. ඉතින් කොහොමද රැකියාව උත්පාදනය වෙන්නේ? කොහොමද රටේ ආර්ථිකය ගොඩනගන්නේ? මේ නිසා තවත් එතුමා කියනවා ආචාර සුදර්ශන දිහා බලන්න. ඔහු ගෝත්‍රික ගමක් ස්වයං තිරසාර ස්වයං මෙහෙවන ඒකයක් බට පරිවර්තනය කර තිබෙනවා. දැන් ඒකෙදී ලක්ෂ ගණන් මෙවැනි සාර්ථකත්වයන් ඇතත් මාධ්‍ය වශී වී ඇත්තේ අසාර්ථක ව්‍යාපෘති ආපදා වැනි විෂම ප්‍රවෘත්තිවල. අපේ රට වෙන්නේ මේකමයි. අපේ රටේ බොහොම සාර්ථක ව්‍යාපාර ව්‍යවසායකව ඉන්නවා. අපි එයට අතීත දෙනවා මදි. නැත්තම් ඒ අය විවේචනය කරනවා. එයට මම මේ වගේම මෙතන මේ වී නිෂ්පාදනය ගැන කියනකොට දැන් තියෙනවානේ පොහොර ප්‍රශ්න. දැන් අපිට තියෙනවා සභාධර්මයෙන් දීපු එපාවල පොස්පේට් නිදි. කිසිම ආණ්ඩුවක් මේ පිළිබඳව අවධානය යොමු කළේ නැහැ. මම කෘෂිකාර්ම ඇමතිවරයා හැටියට පහුගිය දවස්වල මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉල්ලුවා. අපිට එතන නිෂ්පාදනය වෙන දාපි පිටරටින් TSP ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් ගෙන්නවනවා. අපිට පහසුවෙන් සිංගල් සුපර් ෆොස්ෆේට් නිෂ්පාදනය කරන්න පුළුවන්. කරන්න කෘෂිකාර්ම ඇමතිවරයා හැටියට ඉදිරිපත් කරා. කර්මාන්ත ඇමතිතුමා කියනවා එක එතුමාගේ කියලා. එතුමත් ගත්ත එතුමා කරෙත් නැ වර්තමානයේදිත් ඒක ඉෂ්ට වෙලා නැහැ. අපට එපාවලින් අපට සුපර් පොස්ෆේට් සිංගල් සුපර් පොස්ෆේට් නිෂ්පාදනය කරොත් අපට අවශ්‍ය වෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් පමණ. ඉතුරු ටික අපට අපනයනය කරන්න පුළුවන්, විදේශ විනිමය හොයන්න පුළුවන්, ඩොලර් හොයන්න පුළුවන්. කෙරෙන්නේ නැහැ. ඒක තමයි අපේ රජයේ ඉල්ලා හිටින්නේ මේ වගේ අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මේ ඩොලර් ප්‍රශ්නය පුළුවන් තරම් අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම රැකියා උත්පාදනය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම එතුමා තවත් දුරට කියනවා අපේ මේ පුවත්පත් ගැන තමයි එතුමා වැඩියෙන් කියලා තියෙන්නේ. එතුමා ඊශ්‍රායලයේ ඉන්නකොට ඊශ්‍රායල් පුවත්පතක් කියමින් හිටියලු. එදින හමාස් පහර දීම වලින් විශාල සංඛ්‍යාවක් මෙහි ගිහිල්ලා තිබුණලු. නමුත් එතුමාලාගේ එදා ඉඳන පත්‍රයේ පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්ති වූයේ යුදෙව් මහත්මයෙකු අවුරුදු පහක් තුළ ඔහුගේ කාන්තාරය පළතුරු උයනක් හා ධාන්‍යාගාරයක් බවට පරිවර්තනය කළ අන්දමයි. බෝම්බ ප්‍රහාරයක් ජීවිත හානි ආදී ප්‍රවෘත්ති ඇතුළු පිටවල රිංගවා තිබුණා. දැන් අපේ රටේ කාන්තාරයක් නෙවෙයි, අපිට පුළුවන් හැම වත්තක්ම උද්‍යානයක් කරන්න, ධාන්‍යාගාරයක් කරන්න. නමුත් ඒක සඳහා අවශ්‍ය එක රජයක් කරනවා, ඊළඟ රජයක් කරගෙන යන්න. ඒක නිසා තමයි අපට අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ලංකාවෙත් මෙහෙමයි, ඉන්දියාවෙත් කියන අප කියවන්නේ මරණ, ලෙඩදු, ත්‍රස්තවාදී ක්‍රියා, අපරාධ ආදිය ගැනයි. ඇයි අප මෙතරම් ඍණාත්මක? මේවා පුවත්පත්වලින් කරනකොට අපි අයත් ධෛර්යමත් වෙනවා. ඒ අයටත් විශාල වගකීමක් තියෙනවා රටක් ගොඩනගන්න දායක වෙන්න. ඒ වගේම අපි එක කලක ජාතියක් වශයෙන් විදේශීය දේතාප කෑදර ඇයි අපට අවශ්‍ය පිටරට නිෂ්පාදන අපට ඕන කරන්නේ විදේශීය රූපවාහිනී, විදේශීය කමීසාදී, අපට අවශ්‍ය විදේශීය තාක්ෂණයයි, ආනයන කරන දේවල්ට අපි කෑදර මොකද? ආත්ම විශ්වාසයක් සමග ආත්ම ගරුත්වයක් එන බව ඔබ දන්නේ නැති තුමහන. තැඹලන් අපි එක කාලෙක සිය රටදේ සිරි සැපදේ කියල කෑ ගැහුවට, ඒ වගේම අපි අනිකුත් රටවල් විදේශීය රටවල් වලින් ආනයන කරන දේවල් තහනම් කරන්න කියලා උද්ඝෝෂණ කරා, විවිධ පෙළපාලි ගියා. නමුත් අද කියන්නේ හැම දෙයක්ම රටින් ගේන්න කියලා. දැන් අද පෙළපාලියන්නේත් ඒකද? පෙළපාලියන්නේ රටින්. දැන් අපි කියමු, මම කියන්නේ කාබනික පෝරම ප්‍රශ්න විසඳුමයි කියලා. නමුත් අපට පුළුවන් කාබනික පෝර සෑම ගෙදරකම සෑම ගමකම නිෂ්පාදනය කරගන්න. එතකොට අපට රැකියා උත්පාදනය කරන්න පුළුවන්, ඒ වගේම අලුත් ආදායම් මාර්ග හොයලා දෙන්න පුළුවන්. නමුත් මේවයි තව දුරටත් මේක එකපාරටම නිමේ යම් අපහසුතාවයක් ඇති වුණා. නමුත් ක්‍රමානුකූලව කරන්න තිබුණා. මේක අදීයේ නෙමෙයි, අපි චන්ද්‍රිකා මැතිනේ කාලෙත් මට මතකයි ඒ සඳහා විශාල වැඩ පිළිවෙලක් තිබුණා. ඒ වගේම ලැබ්ස් පරේෂණ ආයතන 12ක් බස්සල අයි කළා. අම්පාර පැත්තේ ප්‍රදේශවල ගියා පස පරීක්ෂා කළා. ඒ වගේම ඒ අයට ඔය පිදුරු පුච්චන එකට වෙනුවෙන් ලලිත ඇතුළත් මුදලි මත වාර්තය මට මතකයි මේ පාර්ලිමේන්තුවේ පනතක් ගෙනාව පිදුරු පුච්චනවම දඩ ගහන්න කියලා. ඉතින් ඒක අවශ්‍යතාවය, ඒක කෙරෙන්න ඕන. ඉතින් අපට පුළුවන් වෙනවා ඒ වගේ දේවල් කිරීම තුළ අපේ විදේශ විනිමය ඉතුරු කරගන්න, රැකියාවල උත්පාදනය කරගන්න, අපේ ඒවා සඳහා තියෙන අමුද්‍රව්‍යවලට වටිනාකමක් ඇති වෙලා හැම කෙනාගේම ආදායම් වැඩි කරන්න. දැන් කාබනික පොහොර නිෂ්පාදනය කරනකොට ගිරිශීලය, හැම වැටකම ගිරිශීලය වැව්වොත් එරට විකුණ ගන්න හැකුණොත් එරට ආදායම, ගොම ඇදුවොත් ඒත් ආදායම. ඒකේ තියෙනවා දේවල් මේ. ඒ වගේම අපේ රටේ අහන්න ගියොත් මේ ඉන්දියාව වගේ ඉන්දියාවේ මේකෙප කියන්නේ. නමුත් අපේ රටෙත් මේකම තියෙනවා. අපේ රජය අකාර්ක්ෂමයි ඔබ පවසයි. අපේ නීතිය යල් පැනපු එකක් බව ඔබ කියයි. නගර සභාව කැලිකසල සුද්ධ කරන්නේ නැතයි ඔබ කියයි. දුරකතර අක්‍රීය බවත් දුම්රිය සේවාව විහිළුවක් බවත් ඔබ කියයි. ගුවන් සේවාව ලෝකයේ නරකම එක බවත් ලියුමක් කවදාකවත් ලැබිය යුත්තාට නොලැබෙන බවත් ඔබ කියයි. රට බල්ලන්ට ගොස් ඇති බවත් එය අගාධයේ බවත් ඔබ කියයි කියන්නේ. ඔබ මෙසේ කියාගෙන කියාගෙන යාවි. ඒත් ඒ සඳහා ඔබ කරන්නේ මොකක්? ඒක කරුවත් කියයි. කරුවත් කරන්නේ. නමුත් විවේචනය ලේසි වැඩ කරන්න කියප අමාරු. නමුත් අපි සද්භාවයෙන් වැඩ කරනවා නම් අපි සියලු දෙනාම මේ රට ගොඩ නගන්න එකතු විය යුතුයි. අපි අදහස් හැම කෙනාටම අදහස් තියෙනවා. මත තියෙනවා. අපේ පක්ෂය ගොඩ නැගිලා තියෙන පක්ෂ ගොඩාක් එකතු වෙයි. එක එක මත තියෙනවා. අපි මේ අය සියලු දෙනාටම ඇහුම්කන් දෙන්න ඕනේ. ඇහුම්කන් දීලා විපක්ෂයට ඇහුම්කන් දෙන්න. රටේ අනිකුත් විද්වතුන්ට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දීලා මම හිතන්නේ අපි ඔක්කොම එකතු වෙලා හොඳ ප්‍රතිපත්ති හදලා රටේ අවස්ථාව යනතුරුත් කරන්න පුළුවන්. ඉන්දියාව 1999 අබ්දුල් කලාම් මහත්මයාගේම ප්‍රධානත්වයේ විද්වතුන් එකතු වෙලා විශාල පිරිසක් එකතු වෙලා අවුරුදු 20ක සැලැස්මක් හැදුවා. අගමැතිවරු මාරු වුණා, ආණ්ඩු මාරු වුණා. නමුත් 20 වෙනකම් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණා. ඒ සාර්ථකත්වය. ඒ නිසා දැන් අවුරුදු 30කට සැලැස්මක් හැදලා දැන් ඉන්න වර්තමාන අගමැතිතුමා. ඉතින් අපිට ඇයි බැරි? අපිට අවහවල් අපිට වටපිට රටවල් වලින් ආදර්ශ ගන්න පුළුවන්. දැන් බලන්න අපි වෙනත් රටකට ගියොත් ඒ රටේ තියෙන නීති රීති වලට ගරු කරනවා. දැන් මේ කියනවා සිංගප්පූරුවේදී ඔබ සිගරට් කොට පාරිවිසි කරන්නේවත් කඩසාප්පුවලදී කෑම කන්නේවත් නැහැ. නමුත් අපේ රටේ ඒක වෙනස්. ඒ වගේම එහි සිංගප්පූරුවේ ඕචාඩ් පාරේ රියපදවීමට ඩොලර් සවස 5:08 අතර කාලය තුර ඕචාඩ් පාරේ රියපදවීමට ඩොලර් 5ක් ඔබ ගෙවනවා. ඔබ සාප්පුවක හෝ භෝජනාගාරයක රස්තියාදු වෙලා රතවගාලට පැමිණි විට ඔබේ සමාජ අනන්‍යතාවය නොතකා දඩය ගෙවිය යුතුයි. අපේ එහෙම නෙමෙයි. සමහර වෙලාවට අපි බලය හොඳයි මේ මේ ඒ වුණාට දැන් අපි මම කිව්වේ මේ අපිට මේ වගේ අයගේ දේශනවලින් අපිට ඉගෙනගත්ත හැකි හුඟක් පාඩම් තියෙනවා. අපි ඒ නිසා මේ ඉතාමත් අපහසු යුගයක අපහසු කාලයක කොවිඩ් වදුරත් සමග රටේ ආර්ථික තත්ත්වයත් බලලා අපට ලැබෙන්න තිබිච්ච ආදායම් අඩු වෙලා තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩ නගන්න කටයුතු කරමු කියන ඉල්ලීම මෛතානීයතමානීව ඔබ අපි හැමගෙම කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී රටේ ජනතාව කුපිත නොකර අපි සියලු දෙනා අපේ රට ගොඩ නගන්න ජනතාවගේ සමෘද්ධිය ඇති කිරීම සඳහා කටයුතු කරන්න එකතු වෙන්නේ කියන ඉල්ලීම තමයි මම කරන්නේ. බොහොම ස්තුතියි.
Thank you. Honorable Harin Fernando, you have 15 minutes.
ගරු සභාපතිතුමනි, ඇත්තටම මම හිතනවා ලංකාවේ අයවැයක් අපිට ඉදිරිපත් වෙච්ච අපි දන්න කාලෙකදී මිනිස්සු සාමාන්‍යයෙන් අයවැයක් කියනකොට අපි අහලා තියෙන්නේ ගමේ රේඩියෝක අහගෙන අයවැයෙන් මොකද්ද මිනිසුන්ට ලැබෙන සහන බලන අයවැයක් තමයි මිනිසුන්ට පුරුද්ද තියෙන්නේ. නමුත් ගරු සභාපතිතුමනි, මේ පොත කියවලා බලනකොට මේ පොතේ මම දැක්කා සමහර කට්ටිය කියනවා මහා ලොකු දැක්මක් තියෙනවා. මේක බිලිපිත්තක් දීපු අයවැයක් කියලා. ඒ මට නම් කියන්න තියෙන්නේ මේක සර්ගේ අවුරුදු දෙකේ රටට වෙච්ච හානිය ගැන ඔප්පු කරන ලියවිල්ලක් කියන එක තමයි මේකේ කියන්න පුළුවන්. ගරු මුරිසන ඔබලන මන්ත්‍රීතුමනි, මම මේ අවස්ථාවේ ඉස්සෙල්ලාම මුලින්ම මතක් කරන්න කැමති අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ රටේ මිනිස්සු කිරිබත් කෑවා. ජය සැමරුව මහා විශාල බලාපොරොත්තු රාශියක් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති වෙනකොට බලාපොරොත්තු වුණා. දැන් මේ හැම කතාවකදීම අහද්දි කියන්නේ මේක ලෝකෙටම වෙච්ච ප්‍රශ්නයක්. ලෝකෙටම වෙච්ච ප්‍රශ්නයක් නිසා ලංකාවටත් මේ ප්‍රශ්න ඇති වුණා. ඒකයි මේ ආර්ථික අර්බුදේ, ඒකයි මේ ප්‍රශ්න කියලා මම අහන්න කැමති. රටක් දෙකක් ඔය හරියට පාලනය කරන්නේ නැති ලිබියාව, එහෙම නැත්නම් ලෙබනනය වගේ රටවල් ඇරෙන්න මට කියන්න වෙන කොරෝනා තිබිච්ච රටවල කොයිද පෝලිං තිබ්බේ? ගෑස් වලට පෝලිං, කිරිපිටිවලට පෝලිං මොන රටේද තිබුණේ. ගරු කතානායක ගරු මුලසුන ඔබන මන්ජිතුමනි, මං කැමති මේ සර් ආපු අවුරුද් දෙකේ වෙච්ච දේවල් කිහිපයක් ගැන කතා කරන්න. ඇතම ආපු ගොමම වුණේ ඉස්සල්ලම රටේ ඉටපු පොලිසියේ නිලධාරියෙක් රටෙන් පැනලයම්. කවුද? නාලක සිල්වා. නාලක සිල්ල ඉස්සල්ලාම රටින් පැන්න. මොකදේ බය වුණා මේ මොකක් දෙන්නේ ඒකාධිපති එක් එන්නේ, අපේ පොලිසිය නිලධාරියෙක් වුණත් ලංකාව ඉන්න බෑ, පැනල යන්න ඕන කියල හිතුව. ඉට පස මොකක්ද වුණේ? මේ පොලිසියේ මිනිය පැනල යන්න උදව් කරා කියලා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගෑනු කෙනෙක්ව වැහන්නකින් උස්සන් ගියා. ඔන්න පටන් ගත්ත ගේම. ශානි අබේසේකරව හිරේ දැම්ම. ඉරවස රිසල් බදුරු ලිනව දැම්ම. පාට්ලි චම්පකව දැම්ම. රාජිත සේනාත්ව කෙනිච්චා. දේශපාලන එක එක්කෙනාව බිලි බාණ්ඩ පටන් ගත්ත. ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි, මානව හිමිකම් කියන එක දැන් හරි ආසයි මගේ මිත්‍ර ඩිලාන් පෙරරම එතුමා කරපු කතාවේ අවසානය එතුමා කිව්වේ ජාතික සමගියක් නැතුව මේ ලෝකයේ දියුණු වෙන්න බැහැ කියලා. මම සම්පූර්ණ 100,000 එකකයි. ජාතික සමගිය කොහොමද එන්නේ? අල්ලා දෙවියෝ තමයි මහමොලකාරය කියපු මිනිස්සුන්ට එක රටක් එක නීතියක සභාපති කරන රටේ ජාතික සමගිය කොහොමද? ගරු මිනිසුන් ඔබට අන්තිතුමනි මතක තියාගන්න, මානව හිමිකම් කවුන්සිලේ ලංකාව ගැන කතා කරලා ලංකාවේ මේ හිරේ දැමීම් ගැන කතා කරාට පස්සේ තමයි ශානි අබේසේකර එළියට දාන්නේ. සර් මතක තියාගන්න, මම ජීවිතේ මම මේ ශානි අබේසේකර ගැන කතා කරද්දී මට මතකයි මගේ මිත්‍රයා ශයන් සේමසිංහ කියනවා, මේ ඔක්කොම මට දෙන්නේ ශානි අබේසේකර කියලා, පුළුවන් නම් ඕන තැනකින් හොයලා බලන්න. මගේ ජීවිතේ මම ওই මිනිස්සුව දැකලත් නැහැ, කතා කරලත් නැහැ, කොහෙවත් හම්බ වෙලාවත් නැහැ. නමුත් මම මේ කතා කරන්නේ ඇත්ත. විශ්ව සම්මත කරද්දී ඔක්කොම එක එක බයිලා කියලා අන්තිමට ඔක්කොම අත ඉස්සුවා. දෙව් ගුණසේකර මහත්මයා දැන් කියනවා විශ්ව සම්මත කරන්න තිබුණේ නැහැ කියලා. ඒ වගේම ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි, hina යන්නේ සිස්ටම් චේන්ජ් එකට ආපු ජනාධිපතිවරයා අන්තිමට ඩඩ්ලිට යට වුණා. ඩඩ්ලි පුළුවන් වුණා මේ රටේ හාල් මිල තීරණය කරන්න. හමුදාව දාලා අල්ලනවයි කියපු රටේ පළවෙනි පාරට ඉතිහාසයේ මේ ලංකාවේ හාල් මෝල් හිමියෝ එකතු වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා හාල් මිල තීරණය කරපු රටක් ලැජ්ජයි. ඇත්තටම කියනවනම් ලැජ්ජයි. ගරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි, පෝර ගැසට්ටුවක් ගහලා කරගත්තදී අද නුවරඑළියේ එලෝලු නැහැ. එලෝලු කරන තොග පොළවල් වැහැව්වා. ලංකාවේ මේ පෝර ප්‍රශ්නෙත් එක්ක මේ යන විදියට මාර්තු මාසේ නෙමෙයි ජනවාරි ජනේරු එනකොට මිනිසුන්ට කන්න නැති වෙනවා. මේ පෝර ප්‍රශ්නෙත් එක්ක කරපු විකාරය නිසා මම පිළිගන්නවා මේ කරන්න හදන්නේ ජනාධිපතිතුමා හොඳ දෙයක්. නමුත් ඒ කරන්න තිබුණු ස්ටේජස් තිබුණා. එක පාට මේක නවත්තලා එක පාට මේක රසායනික පෝර හොඳ දේ වුණත් කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. අද අන්තිමට වෙලා තියෙන්නේ විශාල ප්‍රශ්නයක්. මං ගේනවා ගරු මුලසුන ඔබට මන්ත්‍රීතුමනි, 1977 එන්.එම්. පෙරේර මහත්තයා කිව්වා විධායක ජනාධිපති ක්‍රමය කරනකොට විධායක ජනාධිපති වෙන පුද්ගලයා වුණොත් මං කියන වචනේ සමාවෙන්න, මානසික දුබලතාවයක් තියෙන පිස්සෙක් වුණොත් මොකක්ද ඒ රට වෙන්නේ කියලා. I would like to make a quote from Nelson Mandela. What he said, I quote, "Our world is not divided by race, color, gender or religion. Our world is divided into wise people and fools. And the fools divide themselves by race, color, gender or religion." I unquote. This is from Nelson Mandela. I would like to even table this document. Garu, Mulasuna Guru Mantidumani, මේකෙන් මම මොකද්ද කියන්නේ? රටේ නායකයා හරි තීන්දුව ගත්තේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් මේ රට වෙනවා. ඔබතුමාට මම පුංචි කතාවක් කියන්න. සාමාන්‍යයෙන් පිස්සෙක් කියන මිනිස්සෙක් පිස්සු හැදුනම කරන දේවල් තියෙනවා. ඉස්සෙල්ලම ගහන්නේ පවුලට. ළඟම ඉන්න මිනිහට තමයි ගහන්නේ. තමන්ට ඡන්දේ දීපු ගොවියව විනාශ කරා. තමන්ට ඡන්දේ දීපු ගුරුවරයෙට ගෑව්වා. රජයේ සේවකයට අද පත්‍රයේ තියෙනවා ලංකාදීපේ Facebook එකේ රජයේ සේවකයොත් යම් කිසි දෙයක් කිව්වොත් එයාට විරුද්ධව දඩුවම් කරනවා මාර රටක් අම්මපා. රජයේ සේවකයෙක් කියන එකට බෑ කට වැහැව්වා. Tamanට වැඩ කරපු මිනිසුන්ට මේ කියන්නේ. තැපැල් ඡන්ද දාද්දි දිලිත් ජයවිර මෙහෙම කරන් හිටියේ. තැපැල් ඡන්ද ප්‍රතිපලයේදී. ඇයි තුමන්ල රජයේ සේවකයෝ ඡන්ද දුන්නා අද සලකන විදිය. ඒ වගේම තමයි සාමාන්‍ය පිස්සු එදුනම මිනිසු තනියෙන් හිනා වෙනවා. තනියෙන් හිනා වෙනවා. එහෙම චරිත අද ලංකාවේ අපි දෙකලා තියෙනවා. සාමාන්‍යයෙන් පිස්සු එදුනම කලබල වෙලා පැනික් වෙන්න එපා කියලා කොට පැනික් වෙනවා. ඒත් ඇත්තටම කරු මුලසුන වුණ මන්ත්‍රීතුමනි උදාහරණයක් ගත්තොත් සදාම් හුසේන්ලා ඒකාධිපතියෝ. ගඩාෆිලා ඒකාධිපතියෝ. හැබැයි ඔවුන් හැප්පුණේ කෙලින්ම ලෝකේ ඉන්න බලවත්ම ඇමරිකාවත් එක්ක. හැබැයි අපේ සර් කාත්තක දැප්පෙන්නේ ගුරුවරු එක්ක, ගොවියෝ එක්ක, රජයේ සේවකයෝ එක්ක, තමන්ටම ඡන්දේ දීපු මිනිස්සු එක්ක. මේ ආණ්ඩුව නැහැයි බැහැයි කියනවා ඇරෙන්න මේ පොතේ එක වචනයක් නැහැ ගරු සභාපතිතුමනි. එනිසාම මට මතකයි මං කැමති තව පුංචි කතාවක් කියන්න. මේ කතාව කියන්නේ මම ගාමිණී වියන්ගොඩ මෙත්තුමා මේක ලස්සන පරිවර්තනයක් කරලා තිබුණා. මේ පොත මේ පොතේ අම ඇවිල්ලා හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන් කියන. හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන් කියන පොතේ ජර්මනියේ හිට්ලර්ව මිනිසුන්ට බැරි වුණා පාලනය කරන්න. ලෝකෙම දැනන් හිටියා හිට්ලර් පිස්සෙක් කියලා, ඒකාධිපති පිස්සෙක් කියලා. හැබැයි මිනිසු බය වුණා ඒ මිනිස්සයාට පිස්සා කියලා කියන්න ඒ රටේ. පස්සේ ඒක වඩු කර්මාන්ත කරන පවුලක කාර්මිකයෙක් සහ එයාගේ වයිෆ් එකතු වෙලා මේකට මෙයා පිස්සෙක් කියලා මිනිසුන්ට තේරුම් කරන්න හේතු ගන්නන්න ගියා. කවුරුත් පිළිගත්තේ නැහැ. මේ දෙන්න මොනවද කරනවද කරේ? හැම තැනම පුංචි තුණ්ඩු වගේව දැම්ම පාර දිගේ එක එක තැන්වල. ඒක තුණ්ඩුවක තිබුණා අම්මේ මේ පිස්සු නායකයා ඔබේ පුතත් මරයි, අම්මේ ඔබේ ගෙදර මලගයක් වෙන්නේ හෙට අනිද්දයි කියලා. මේ මිනිස්සු දැනගත්තා පුංචි පුංචි යනකොට මේ පිස්සු හැදිච්ච හිට්ලර්ව එලවන්න ඕනේ කියන එක ඔවුන් පිළිගත්තා. දරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි අද මේ ඩොකියුමන්ට් එක ඇතුලේ හතරවෙනි කාර්මික විප්ලවය කියන්නේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කමියුනිකේෂන්, ඩිජිටලයිසේෂන් ගැන, ඔරකල් ගැන, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරපු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල මොකද්ද කියලා මේක ඇතුලේ නැහැ. ඒ නිසා ලොකු වැඩුවක් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මංගල ඇවේ ලෝකේ යන්නේ වෙනත් ක්‍රමයකට. වෙන මුකුත් ඕනේ නැහැ. මං ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවෙන් මේ එක එක අමාත්‍යංශ වලින් ගහන පොත් ටික නවත්තන්න මුලින්ම. මේ පොත් ටිකේ කී දෙනෙක් අරන් යනවද? මේ පොතකට යන වටිනාකම කීයද? මේකට CD එකක් දුන්නා නම් මේක that is digitization. Whoever wants, we have a laptop on our table. We can read it on our table. Does anybody open this laptop inside this parliament? If parliament does not care about digitalization, and if the government, the finance minister doesn't care about digitalization, how would you move forward? Garu, mulasun obona manthi thumani, me rate taxes gahapuwama, වැඩිපුර ටැක්ස් ගහපුවම කොම්පැනි ටැක්ස් එක ගෙවන්න ඕන. කොම්පැනිය ටැක්ස් එක ගෙවනකොට අමතර වියදම් කපා හරින්න ඕන. අමතර වියදම් කපා හරිනකොට අනවශ්‍යයි කියලා හිතන සේවකයෝ අස් කරන්න ඕන. අද මොකද්ද වෙන්නේ? මේ අයවැයෙන් කරේ මිනිසු අස් කරපු අයවැයක් කාටද රස්සාවල් දෙන්න මෙතන හදලා තියෙන නිර්මාණය කොතනද තියෙන්නේ? නිර්මාණය කොතනද තියෙන්නේ? මම දන්නවා මගේ කතාවෙන් පස්සේ ඇඟිලි ගණන් කර කර ඉඳී අපේ කාලේ මොකද්ද වුනේ, වෝක්ස්වැගන් නාවද, අරකාවද, මේකාවද කියලා හැමදාම කියන බයිලාව කියයි. එපා, පාර්ලිමේන්තුවක් කැරියට මේ රටේ වැටලා තියෙන මේ අවස්ථාවේ මේ ජාතික වශයෙන් කණ්ඩායමට එකතු වෙන්න ඕනේ. සර් හිතන පස් දෙනෙක්ව තියාගෙන මේ නවත්තන්න. සර් හිතනවා නම් සර්ට හොඳම දක්ෂයෝ පස් දෙනාත් එක්ක විතරක් ඕනේ, මේ පාර්ලිමේන්තුව ඕනේ නැහැ කියලා. එනම් වැඩක් වෙන්නේ නැහැ. ගරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි, අනාගතය ගැන අපිට තියෙන ඕනේ ප්‍රතිපත්තියක්. අඩුම ගානේ මේ අයවැය තුළ ප්‍රතිපත්තියක් නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න මේ ආණ්ඩුව කිසිම වමනාවක් නැහැ. ගණන් වලට S එකක් හම්බ වෙලා A level pass වුණොත් දැන් ඔබතුමාලා රජේ කීයක් ඇප්ලිකේෂන් ඔබතුමාලා ගෙදරට එනවද නැද්ද? දවසර කීයක් තරුණයෝ හම්බ වෙනවද නැද්ද? හැබැයි ඒ තරුණන්ට සමාට ගණන් වලට S A level වලට A එකක් තියෙනවා B දෙකක් තියෙනවා. නමුත් දෙන්න පුළුවන් රස්සාව මොකක්ද? කම්කරු. ඇයි ගණන් වලට S මොන හොල්මන් අධ්‍යාපන ක්‍රමයකද අපි ඉන්නේ? ලෝකේ ඉස්සරහට යන අධ්‍යාපන ක්‍රමයක් අපිට නැහැ. අඩුම ගානේ මේ හිතපු අපි හිතපු ඔරකල් ඩේටාබේස් ජනාධිපතිතුමාටවත් එහෙම මොලයක් පෑදිලා නැති එක ගැන අපි කනගාටු වෙනවා.
Honorable member, you have 2 more minutes.
Thank you. මම ඒ නිසා මතක් කරන්න කැමති අර පැදුනම තමයි කියන්නේ අර බලය පෙන්වන්න හදන්නේ මම මට මරන්න පුළුවන් බෙල්ලෙන් අල්ලන් යන්න පුළුවන් බෙල්ලේ බල්ලෙක් වගේ ඇදගෙන යන්න පුළුවන් ඒ කියන්නේ පොඩ්ඩක් මානසික වශයෙන් හරි තැනක නැති මිනිස්සු විතරයි. සර් මම ඉල්ලීමක් කරනවා රජය කියන්නේ ඔබතුමාලගේ වගකීම. අපේ ඉස්පිරිතාලක බදුල්ලේ දැන් සමහර මන්ද අපේ මන්ත්‍රී කෙනෙක් කියන මොන හේතුවක් නිසාද නැ මම එතුමත් එක්ක කතා කරා කියනකොට මෙනවා එතුමා කියනවා අපි ඉස්පිරිතාලේ ගියේ බොරුවට ගියේ. මම ඔන්න මේ පපුවේ දාන් ඉන්නේ ඔපරේෂන් එකක් කරපු නිසායි. ඇයි බදුල්ලේ මට මේක වුණා නම් මං එතනම මැරෙනවා. හේතුව මොකද්ද? බදුල්ල රෝහලේ නැහැ. අඩුම ගානේ කැත් ලැබ් එක. ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය මොකද්ද? සෞඛ්‍ය පොල්ගෑව. ඒ නිසා ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි නොදන්නා නිසා මම කියන්නම්. මම 2015 මන්ත්‍රී වුණාට පස්සේ බදුල්ලට බිලියන 4.5ක කරුණාකරලා පොඩ්ඩ සංවර වෙන්න. අසනීප මිනිහෙක් කතා කරද්දී සංවර වෙන්න. ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි ලැජ්ජයි මම ගුව මේ ආණ්ඩුවට කියලා මේ පටන හැටි මේ කතාවෙන් පෙන්නුම් කරනවා. අවසන් කරනවා ගරු සභාපති. මගේ ඉල්ලීම තියෙන්නේ දේශපාලන වශයෙන් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. සෞඛ්‍ය ප්‍රතිපත්තිය මොකද්ද? ලංකාවේ තියෙන හැම රෝහලකටම කැට් ලැබ් එකක් දෙනවා කියන ප්‍රතිපත්තිය අවශ්‍යයි. මම කියන්නේ මේ ලංකාවේ ඉන්න හැම මිනිහෙක්ටම ඉන්ෂුරන්ස් එකක් දෙන්න අවශ්‍යයි. ඒකයි මම කියන්නේ මේ අයවැය තුල අපි කරාද නැද්ද නොකරාද කියන මගුලක් කිය රණ්ඩු කරන්න නෙවෙයි.
අලුතෙන්
ඉන්න ආණ්ඩුවක් ෆේල් නොවි ඉන්න ඕන නම් අලුත් වැඩපිළිවෙලක් පෙන්වන්න. ඒ වැඩපිළිවෙල නැත්තම් අපි පරාදයි. මම විශ්වාස කරනවා ගරු කතානායකතුමනි මෙතනින් යාට කතා කරන්න අවශ්‍ය නැහැ. මම පෑදිලිව කිව්වා කියලා සර් ගේන්න ගේන කියමින් මන් නියඬන බොහොම ස්තුතියි.
Thank you. Honorable Kumar, welcome.
අපේ හරින්ෆනන් ගරු මන්ත්‍රීතුමා කියව එකට පොඩි උත්තරයක් දෙන්න. එතුමා කිව්වා මේ මම කිව්වා කියලා එතුමා ඉස්පිරිතාලේ හිටියයි කියලා මම කිව්වා. ඇත්ත. හැබැයි නමක් කිව්වේ නැහැ. හැබැයි ඒක ඔප්පියදාකට මම කරන් දෙන්නේ නැහැ. හැබැයි එතුමාත් මට රිටර්න් එකක් දුන්නා ඊයේ. අර කළු මහත හාඳුරුමුණ දාලා කිව්වා වෙල්ගම අන්න කතා කරනවා පාර්ලිමේන්තුවේ ජනාධිපතිට විරුද්ධව කියලා. ජනාත් මේ මොකද්ද මේ ගැහුවයි කියලා මේ මොකද්ද අර පොම්බේ හාඳුරු කෙනෙක් දාලා. ඒ කිව්වට මේ වෙල්ගම බය වෙන්නේ නැහැ. CID නෙවෙයි CID 10කට ගියත් මම ගිහිලා ඒකට උත්තර දෙනවා. ඒකින්ද ඔබතුමා කරපු දේ හරි ඔබතුමා මට ගහන්න එකක් ගැහුවනේ. ඒකට මම උත්තර දෙන්නම් බය වෙන්න එපා. මේ වෙල්ගම හැංගෙන්නේ
නැහැ. Thank you Honorable Kanchana Vijayasekara. You have 14 minutes.
සුතිගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි අද දවසේ අයවැය විවාදයට එකතු වෙන වෙලාවේ විශේෂයෙන්ම හරින් ප්‍රනාන්දු හිටපු ඇමතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම පිළිබඳව මම සතුටුටපත් වෙනවා. ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි අපේ සමාජයේ මතයක් තියෙනවා පිප් පොකට් එක ගහන මිනිහා පිප් පොකට් එකට විදින මිනිහා තමයි අනිත් මිනිහා දිහාට ඇඟිල්ල දික් කරලා පිප් පොකට් කාර්යය කියලා කියන්නේ කියලා. ඒ වගේම තමයි මානසික ලෙඩෙන් පෙළෙන මානසික ලෙඩ්ඩු අනිත් මිනිස්සුන් ඇඟිල්ල දික් කරලා අද ඒ තමන්ගේ තියෙන මානසික ආතතිය තමන්ගේ තියෙන මානසික පීඩනය මන් දන්නේ පීඩනය කොහොමද ආවේ කියලා ඒ පීඩනය පිට කරගන්න අනිත් මිනිස්සුන් ඇඟිල්ල දික් කරන්න පුළුවන්. එතුමා කතා කරලා කතාවත් අහගෙන යනවා නම් එතුමා හොඳයි. මොකද එතුමා දැන් කිව්වා මේ කතාවේදී
ගෝලීය වසංගත තත්ත්වෙ හින්දා ලෝකේ වෙන රටවල් වල පෝලින් තිබුණ නැහැ, ගෑස් පෝලින් තිබුණ නැහැ, කිරිපිටි පෝලින් තිබුණ නැහැ, තෙල් පෝලින් තිබුණ නැහැ කියලා. එතුමා එහෙම කියන එකට අපි අහන්න සිද්ධ වෙනවා එතුමාගෙන්. වසංගතයක් නැති රටේ ඔබතුමන්ලාසර 2015 ඉඳලා 19 වෙනකන් ආණ්ඩු කරපු කාලේ ඔබතුමන්ලාසේ ඩිජිටල් ඇමති තෙල් බෙදන්න පෝලිම කොහෙද තිබුණේ? තෙල් බෙදාගන්න බැරුණා ඔබතුමන්ලාසරට. ගෑස් පෝලිම කොහෙද තිබුණේ? ලෝකේ කොහෙවත් තිබුණ නැහැ අර්බුදයක්. වසංගතයක් තිබුණේ නැහැ. හැබැයි මේ රටේ ගෑස් පෝලිං වල, තෙල් පෝලිං වල මිනිස්සු හිටියා. ඔබතුමන්ලාසර අමතක ඇති. දැන් කතා කරනවා මේ අයවැය පොතේ ඩිජිටල් නැහැ කියලා. මම හිතුවේ දෙයනේ ඩිජිටල් ඇමති කෙනෙක් හිටිය අවුරුදු 5ක් පහුගිය කාලේ මේ ලංකාවම ඩිජිටල් කරලාදී කියලා. අර බැලුන්නේකුත් ඇව්වා උඩට. බැලුන්නේකුත් ඇව්වා. අපි හිතුවා ඩිජිටල් කරලා අර ඒ කාලේ කෑ ගැහුවා ඔන්ලයින් අධ්‍යාපනය දෙන්න විදියක් නැහැ කියලා. මම හිතුවේ එදා ආණ්ඩුවේ හිටපු මහා ලොකු ඇමති කෙනෙක් ඉඳා අන්න ළමයින්ට අධ්‍යාපනය කරන්න ඔන්ලයින් අධ්‍යාපනය කරන්න ඩිජිටල් කරන්න මෙන්න මේවා දීලාදී කියලා. දැන් කතා කරනවා බදුල්ල මහ රෝහලේ අන්න පහසුකම් නැහැ කියලා. මේ රෙදි ඇඳගෙනද කතා කරන්නේ? රෙදි ඇඳගෙනද කතා කරන්නේ? ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති. ඌව පළාත් සභාවේ. ඊට පස්සේ බදුල්ල දිස්ත්‍රික්කෙ හිටපු කැබිනට් ඇමති. අර චමින්දලාට දුන්නේ නැහැ ඉඩක් වැඩ කරන්න. හැබැයි එදා මොකද කරේ? දිස්ත්‍රික්කේ කිසිම දෙයක් කරන්නේ නැතුව. ඔබතුමා වෙන මොනවත්
නැහැ. අර මන්ත්‍රීතුමනි, ඔබතුමා මගේ මිත්‍රයෙක් පොඩ්ඩක් දැන් නැත්නම් පොඩ්ඩක් අහන්න. බිලියන
බිලියන 4.4.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි වෙන මොනවද
මෙම්බර්? what is the point of order?
වෙන මොනවද උදා?
honorable member, what is the point of order?
I in badulla there is a
honorable member, this is not a point of order. Thank you.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි වෙන මොනවත් ඕනේ නැහැ. වෙන මොනවත් ඕනේ නැහැ. පහුගිය අවුරුදු පහේ ඔය තරම් බදුල්ලට වැඩ කරා නම් මොන ජාතික ලයිස්තුවෙන් ආවේ? බදුල්ලෙන් පැනලා එමුනවද? චන්දකර ඉදිරිපත් වෙන පෙරුණක්. චන්දර ඉදිරිපත් වෙන බදුල්ල දිස්ත්‍රික්කෙන් පැනලාවා. අන්න මානසික ලැට්ටු. අර රංජන් රාමනායක වගේම තමයි. රංජන් රාමනායකත් ගිහිල්ලා ඉල්ලුවා කොහෙද? රත්නපුරෙන් කොහෙද ඉල්ලුවා? ඊට පස්සේ ආව ගම්පහට. දැන් ගම්පහ දිස්ත්‍රික්කේ රංජන් රාමනායකගේ චන්දරිය ගන්න ඊළඟ පැතිවරණේ ගම්පහ දිස්ත්‍රික්කෙන් චන්දි ඉල්ලන්න බලනවා. පහුගිය අවුරුදු පහේ ඔච්චර වැඩ කරපු මිනිහෙන් නම් මෙතන පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිකම් කරපු කිසිම කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ආවේ නැහැ. කොන්ද දීලා මූණ දුන්නා, පැරදුනත් ඔවුන් මූණ දුන්නා. හැබැයි මූණ දීපු නැති එකම පුද්ගලයා තමයි විපක්ෂයේ ඉන්න හරේන් ප්‍රනාන්දු කියන එකත් අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, දැන් මේ කතා කරනවා මේ ආර්ථිකය එතුමන්ලා හරියට නිකන් මහා ලොකු ආර්ථිකයක් අපිට දීලා ගියා වගේ කතා කරන්නේ. මෙතුමල්ල කතා කරන්නේ දැන් මම දැක්ක අශෝක අබේසිංහ මහතුමා එම කියනවා අපේ ආදායම වියදම මේවා කතා කරනවා. ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, මෙතුමල්ල කෑ ගහලා කියනවා අපි ආණ්ඩුවෙන් ගන්න තීන්දුව රිවර්ස් කරනවා කියලා. අපි රිවර්ස් කරනවා කියලා රටම රිවර්ස් කරේ කවුද? වෙන කවුරුත් නෙවෙයි, යහපාල ආණ්ඩුවේ ඉන්න ඔබතුමන් වහන්සේලා කෙනෙක් මතක් කරනවා. දැන් පැනලා යනවා ඔබතුමන් වහන්සේ කතාවකට හුඟක් දෙන විදියක් නැහැ. පැනලා යනවා. ඇයි බයද ඔබතුමන් වහන්සේ? උත්තර වලට කැමති නැද්ද? අද ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, මම 94 ඉඳලා කියන්නම් මෙතුමන්ලා රිවර්ස් කරපු දේවල් ටික. 94 ඉඳලා 94 එදා ඒක පුද්ගල ආදායම ඩොලර් 686යි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ පාලන බලය ගන්න වෙලාවේ 2004 1062 තිබුණු ඒක පුද්ගල ආදායම එකම වර්ෂයකවත් රිවර්ස් ගියේ නැහැ. අවුරුදු 9කට පස්සේ වෙනකට 3 ගුණයකින් වැඩි කරලා තමයි මේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3853ට උස්සලා දුන්නේ. හැබැයි මෙතුමන්ලගේ ආණ්ඩුවේ 2015 මෙතුමන්ලගේ ආණ්ඩුව කාලේ මොකක්ද උනේ? අවුරුදු 4මාරයි ඔබතුමන්ලා පාලනය කරේ. අවුරුදු 4මාරෙන් අවුරුදු 3ක් ඒක පුද්ගල ආදායම රිවර්ස් ගියා. ඒ විතරක් නෙවෙයි, ඔබතුමන් වහන්සේලාගේ කාලේ ආර්ථික වර්ධන වේගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ 2005 6.2, 2006 7.7, 2010 වෙනකට 8%, 2014 වර්ධනයකට 7.4%. මෙතුමන්ලගේ අවුරුදු පහේ හැම අවුරුද්දම රිවර්ස් මහත්යෝ යහපාල ආණ්ඩුව තමයි රිවර්ස් එකට ගියේ. 2015 5%, 2016 4.5%, 2017 3.6%, 2018 3.3%, 2019 2.3%. අපිට යටින් හිටියේ ඇෆ්ගනිස්තානෙ විතරයි. ඔබතුමන් වහන්සේලා කතා කරනවා ආර්ථිකය කළමනාකරණය විදිය. මම කැමතියි මෙතන හිටියනම් හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා එහෙම මෙතන ආර්ථිකය ගැන කතා කරපු ඉරාන් වික්‍රමරත්න හිටියනම් එතුමන්ගෙන් නිරෝෂන් හිටපු ඇමතිතුමා ඉන්නවා. අපි දැනගන්න කැමතියි ඔබතුමන්ලා කොහොමද ඒක පුද්ගල ආදායමයි ආර්ථික වර්ධනයේ මේක රිවර්ස් කරේ කොහොමද කියලා. මේ ලෝකේ කවදාක්වත් කරන්න බැරි වෙච්ච දේවල් ලංකාවේ ඉතිහාසයේ කවදාකවත් උනේ නැහැ. හැබැයි කොහොමද ඔබතුමන්ලා රිවර්ස් එකේ ගියේ කියන එක ඒ මහා මොලේ කාගේද කියන එක අපි අහන්න කැමති ඔබතුමන් උන්වහන්සේලගෙන්. ඒ විතරක් නෙමෙයි මේ රටේ ඔබතුමන් උන්වහන්සේලගේ ඒ දවස්වල කතා කරා මේ ණය බරක හිර කරා කියලා. අද මේ අපි සියලුම දේ උරුම වෙලා තියෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂගේ මැතිතුමාටත් මුදල් ඇමතිවරයා හැටියට වැසිල් රාජපක්ෂ මැතිතුමාටත් මේ අභියෝගාත්මකම අයවැය ඉදිරිපත් කරන සිද්ධ වෙලා තියෙන ඔබ තම උන්නාසලා කරපු හානිය එදා දවසේ ඔබ තම උන්නාසලා මතක ඇති පළවෙනි පැය 24 ඇතුලේ එදා මහ බැංකුවට ඔබ තම උන්නාසලාගේ හිතවතෙක් මහ බැංකුවේ අධිපතිවරයා බවට පත් කරගෙන මහ බැංකුව කොල්ල කාලා එදා එක රැයෙන් 3%කින් මේ රටේ පොලි අනුපාතිකය වැඩි වුණා. ඒ 3% පොලි අනුපාතිකය වැඩි වෙච්ච එකෙන් අපේ ණය බර තව තවත් වැඩි වුණා. ඔබ තම උන්නාසලාගේ අවුරුදු පහේ මොකද්ද කරේ? පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ටික පාවිච්චි කරගත්ත ෆුට්නෝට් ගහන්න. එදා කෝප් කමිටුව නියෝජනය කරපු මන්ත්‍රීවරු අයින් කරලා දාගත්ත සුජීව සේනසිංහල දාගත්ත තව මන්ත්‍රීවරු ගෙනලා දාගත්ත ඉල්ල ආස් කරගත්ත හැම මන්ත්‍රීවරටම කියලා ෆුට්නෝට් ගහගත්ත. මේ මෙතන ඉන්න තරුණ පසුගල මන්ත්‍රීවරු දන්නෝ මල්සුල මන්ත්‍රීවරු දන්නෝ කොහොමද බෙදිලා ගියේ මුදල් ටික කියලා. ඒ දවස අපිත් එක්ක කතා කරා මෙන්ඩිස් සමාගමේ අරක්කු ලයිසන් ගත්ත කට්ටිය කවුද කියලා අපි දන්නෝ. එදා දවසේ රෙද්දයි සර්මයි ඇඳගෙන ආපු කට්ටිය එකපාරටම ටයිකෝඩ් ගහගෙන මේ පාර්ලිමේන්තුවට ආවා. මුදල් කොහමද සංසරණය වුණේ කියලා අපි දන්නෝ. ඒ නිසා ඔබතුමන් උන්වහන්සේලා එදා දවසේ ඒ කටයුත්ත වෙනුවෙන් නායකත්ව දීලා මේ රටේ ආර්ථිකය සම්පූර්ණ විනාශයට පත් කළ දැම්මා. 2019 නොවැම්බර් මාසේ 19 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට බාර ගන්න ගණ තිබුණු අභියෝග නෙවෙයි ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි මේ රටේ ඉදිරි පහුගිය අවුරුදු දෙකේ මුණ දෙන සිද්ධ වුණේ. ගෝලීය වසංගත තත්ත්වය නිසා මෙතුමන්ලා මොකද්ද කරේ? සමහරවල් හටවිල්ල කියනවා දැන් අද විපක්ෂ නායකතුමා යෝජනා කරනවා සංචාරක කර්මාන්තයෙන් තමයි ගේන්න ඕන මේ රටට මුදල් ගේන්න ඕන ආයෝජන ගේන්න ඕන විදේශ ආයෝජන ගේන්න ඕන කියලා. දැන් සංචාරක කර්මාන්තය වෙනුවෙන් ප්‍රවේශයක් ගත්තම මෙතුමන්ලා මොකද්ද කිව්වේ? මේක මේ පරීක්ෂණාගාරයක් කරන්න එපයි කියලා කිව්වා. රුසියාවෙන් යුක්‍රේනයෙන් සංචාරක ගෙනල්ලා සංචාරක කර්මාන්තය ආරම්භ කරන්න හදනකොට ඒකටත් පහර පිට පහර ගැහුවා. ආයෝජකයා ගෙනල්ලා නිව් ෆෝට්‍රස් වෙන්න පුළුවන්, නැගෙනහිර පර්යන්ත වෙන්න පුළුවන්, බටහිර පර්යන්ත වෙන්න පුළුවන් ආයෝජකයා ගෙනාම ඒ ආයෝජකණ්ඩ පන්න ගහන්න පටන් ගත්තා. ඔබ තම උන්වහන්සේලා මොකද්ද කිව්වේ වරාය නගරය පිළිබඳව? වරාය නගරය පිළිබඳව වැරදි මතයක් හදුව ජනතාව තුළ මේ පාර්ලිමේන්තුව ඇතුලේ වරාය නගර පනත සම්මත වෙනකොට ඒක චීනයේ කොලොනියක් බවට පත් වෙනවා කියලා කිව්වා. අද චීනයේ කොලොනියක් බවට පත් වෙලා තියෙනවද වරාය නගරේ? ඔබ තම උන්වහන්සේලා මොකද්ද කරේ? මේ රටේ තියෙන ආදායම් මාර්ග නැති කරා. අපිට හොඳම ආදායම් මාර්ග බවට පත් වෙලා තිබුණු ගුවන්තොට පොළවල් අපේ වරායවල් වල ඒ ලැබෙන්න තිබුණු ආදායම ඔබ තම උන්වහන්සේලා අවහිර කරා. එදා දවසේ ඔබ තම උන්වහන්සේලා මතක ඇති වරාය එදා හම්බන්තොට වරාය අවුරුදු 99කට නෙමෙයි අවුරුදු 99.2කට 190කට ඔබ තම උන්වහන්සේලා මේ රටේ ඒ ආදායම් උත්පාදනය කරන මර්මස්ථාන ආර්ථික මර්මස්ථාන එදා දවසේ වෙන්දේසි කරන්න පටන් ගත්තා. එදා ගුවන්තොටුපළ මත්තල ගුවන්තොටුපළ ඔබ තම උන්වහන්සේ මොකද කරේ? මත්තල ගුවන්තොටුපළ වී ගබඩාවක් කරා. මේ රටේ වී අතිරික්තයක් තිබුණා 2014 ඔබ තම උන්වහන්සේට බාර දෙනකොට ඒක ඔබ තම උන්වහන්සේලා වී ගබඩාවක් කරා. ඒ විතරක් නෙමෙයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මහ බැංකුවේ සංඛ්‍යා ලේඛනවල බලන්න පළවෙනි වතාවට කෘෂි කර්මාන්තේ රිවර්ස් ගිය අවුරුදු දෙකක් බවට පත් කරෙත් ඍණාගයේ බවට පත් කරෙත් ඔබ තම උන්නාසලගේ 2016-17 අවුරුද්දෙක් කියලා කියන්න ඕන. මේ වසංගත තත්ත්වයන් තිබිලා නෙමෙයි, නියගයන් තිබිලා නෙමෙයි, ගම් වතුරු තත්ත්වයන් තිබිලා නෙමෙයි. ඔබ තම උන්නාසලගේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ නොහැකියාව දැන් ඉඳගෙන කියනවා මැතිවරණයක් කියලා බලන්න කියලා. මැතිවරණයක් කියලා බලන්න කියන කට්ටිය මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබ තම උන්නාසලගේ මතකයි අවුරුදු දෙකමාරක් පළාත් පාලන මැතිවරණ කල් දාපු විදිය පළාත් සභා මැතිවරණේ තියන්න බැරි තාක්කල් ඈතරද කල් දාලා කියනවා. ඒවට ඔබ තම උන්නාසලා විසඳුම් දෙන්නේ නැහැ. අද කෘෂි කර්මාන්තය ගැන ඔබ තම උන්නාසලා කතා කරනවා. එදා ඔබ තම උන්නාසලා ගොවිය ගැන හිතුවේ නැහැ. පොහොර සහනාධාරය දෙනකල පොහොර සහනාධාරය කප්පාදු කරලා එදා තම ඔබ තම උන්නාසලා මොකද කරේ? ඒ ගොවියාට ඒ ලැබෙන්න තිබුණු සහනාධාර දුන්නේ නැහැ. අපිට යම් කිසි තීරණයක් ගන්න තියෙනවා නම් ඒ තීරණේ රටේ ජනතාව වෙනුවෙන් නම් ඒ තීරණේ ආපස්සට හැරවීමට උනත් මේ රජයේ කිසි වෙලාවක පසුබට වෙන්නේ නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕන. ජනාධිපතිතුමා අවශ්‍ය තීන්දුව తీරන අවශ්‍ය වෙලාවට ගනි. මේ අයවැය තුලින් විශේෂම හැම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරන ආකාරයට ඒ අයවැයට මුදල් වෙන් කළ තියෙනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පහුගිය දවසේ ඉඳන් කිව්වා රාජපක්ෂවරුන්ට තමයි මේක 70%ක් මුදල් වෙන් කළ තියෙන්නේ කියලා. මමත් අරගෙන බැලුවා මේ අයවැය ලේඛනය කොහොමද කියලා. අද මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඇතුළු ඒ සියලු දෙනාගේ අමාත්‍යංශවලට වෙන් කළ තියෙන 29%යි මේ අයවැය ඇතුලේ 70%කට වැඩි කොටසක් තියෙන්නේ අනෙකුත් විෂයභාර ඇමතිවරු යටතේ තියෙන කාර්යභාරයන් නෙවෙයි. මුදල් ඇමතිවරයා හැටියට ඒ තියෙන මුදල් ඇතුළේ තියෙන්නේ අපේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහ යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාත්මක කිරීම සඳහා කියන කතාව මතක් කරන්න ඕන. අද කොච්චර කුහක වෙලා තියෙනවද කියලා කියනවනම් විපක්ෂය අද විපක්ෂර කියන දේවල් නැති වෙලා තියෙනවා. ජනාධිපතිතුමා තමන්ගේ නිල නිවස පාවිච්චි කරන්නේ නැතුව තමන්ගේ පෞද්ගලික නිවසේ ඉඳලා රාජකාරී කටයුතු වලට යන එකත් අද කුහකත්වෙන් දකින්න. ඒකත් දකින්න අද කුහකත්වෙන්. හැම දෙයකටම විපක්ෂයක් හැටියට අද විරුද්ධ අදහස් ප්‍රකාශ කරන්න පත් කළා තියෙනවා. අද මේ රටේ අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන අධිකරු ජනාධිපතිතුමාටත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමාටත් මුදල් ඇමතිවරයාටත් අද මේ රටට අවශ්‍ය රටේ ආදායම් මාර්ග ශක්තිමත් කරන රටේ ජීවනෝපාය සංවර්ධනයේ නිෂ්පාදන ක්‍රියාවලිය නැවත වතාවක් ශක්තිමත් කරන වැඩසටහනක් සඳහා විශාල මුදලක් වෙන් කළා තියෙනවා. උදමුණාසලා කියනවනේ ලීටර 5ක් අඩු කළා තියෙන ඇමතිවරුන්ගෙන් මන්ත්‍රීවරුන්ගෙන් අඩු කළා තියෙන්නේ. ඇයි මේ විමද්දකට අරමුදල් වලට වැඩි කළා තියෙන්නේ කියලා. උදමුණාසලා කැමති නම් ලීටර 5 නෙවෙයි ලීටර 50ක් දෙන්න ලීටර උදමුණාසලා ඔක්කොම ගන්න කියලා උදමුණාසලා ඉල්ලීම කරන්න. විපක්ෂ මන්ත්‍රීවරු එක් කරන්න. එහෙම හොඳයි. උදමුණාසලා කියනවනේ අපේ ඉන්ධන සම්පූර්ණම දීවනාව අයින් කරගන්න කියලා කියන්න. උදමුණාසලා කොහොමද වැඩක් කරන්නෙත් නැහනේ. ඒ නිසා ඉන්ධන සම්පූර්ණ දීවනාව අපි අයින් කරගන්න. උදමුණාසලා ඒ ඉල්ලීම දෙන්න. පහුගිය දවසේ කොහොමද මොකටද මිලියන 5ක් වැඩි කළා තියෙන්නේ මන්ත්‍රීවරුන්ගේ විමද්දකට අරමුදල්. උදමුණාසලා අවශ්‍ය නැත්තම් මිලියන 5ක්ම වැඩිපුර විමද්දකට අරමුදල් හැටියට උදමුණාසලා අවිල්ල කියන්න. අපිට විමද්දකට අරමුදල් වැඩක් නැහැ. ඒකත් දෙන්න ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට කියලා. අපි ඒකත් අපි අරගෙන අපේ කියලා ගමේ ජනතාව වැඩ කරන්න ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගරු මූලාසනයේ අපි නියෝජ්‍ය කාරක සභාපතිතුමනි අද දවස වෙන විට අපි විශ්වාස කරනවා මේ ඉදිරිපත් කළ තියෙන
අයවැය තුලින්
විශේෂයෙන්ම මේ රටේ ඊළඟ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් අඩිතාලමක් යොදලා තියෙනවා. ගමේ සංවර්ධන වැඩසටහන් සඳහා මිලියන 50,000කට වැඩි මුදලක් ගමේ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කළා තියෙනවා. ඒකේ ප්‍රමුඛතාවය දිල තියෙන්නේ මොකද්ද? ජීවනෝපාය සංවර්ධන වැඩසටහන සඳහා උදවුනාසලා එන්නත් ටික ගේනකට මේ ලංකාවට උදවුනාසලා රට වටේම ගිහිල්ලා කිව්වා ඒ එන්නත ගන්න සල්ලි නැහැ කිව්වා මේ ආණ්ඩුවට. අද එන්නත් කරන්නේ රට පළවෙනි ලෝකයේ රටවල් 30 ඇතුලේ ලංකාව ඉන්නෝ එන්නත් කළ යුතු ජනතාවගෙන් 90%කට වැඩිය පළවෙනි එන්නතෝ ගහලා තියෙනවා. එන්නත් දෙකම ලබාගත ජනතාව එන්නත් කළ යුතු ජනතාවගෙන් 80%කට වැඩි පිරිසට ඒ එන්නත ලබා දීලා තියෙනවා. අද රටේ ඒ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. හැබැයි අවතවුනාසල මන් දන්නවා උද්ඝෝෂණ වලට මුවාවෙන් නැවත වතාවක් මේ උත්සාහ කරන්නේ රට වහලා රට අක්‍රිය කළා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අක්‍රිය කළා රට නැවත වතාවක් ආර්ථිකමය වශයෙන් නැවත වතාවක් ඒ අර අසීරු යුගයක් කරා ගෙනියම් සඳහා අවතවුනාසල සංවිධානාත්මකව කටයුතු කරගෙන යනවා. අද අධිකරු ජනාධිපතිතුමා එන්නත් කරන්නේ කටයුතු බමනක් නෙවෙයි. මේ එන්නත් කරන කටයුත්තෙන් එහාට ගිහිල්ලා අද මේ රටේ ක්‍රියාත්මක වෙන සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් කිලෝමීටර් ලක්ෂයක් මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය නිවාස හදන ව්‍යාපෘතිය උදමුණාසල විපක්ෂ නායකතුමා අවුරුදු 5ක් නිවාස සමිතිය හැටියට හිටියනේ කියන්නක අපිට ගෙවල් කීයද හැදුවේ කියලා ආධාර දීලා ණය දීලා ගෙවල් හදලා තිබුණා 5000ක් විතර. හැබැයි අපේ ආණ්ඩුව කාලේ අවුරුදු 2ක් යන්න ඉස්සෙල්ලා ගෙවල් 28000ක් ආධාර මත නිර්මාණය කරලා හදලා දීලා ජනතාවට දායාද කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වාරි සෞභාග්‍ය යටතේ මන් දැක සමහරු කියලා තියෙනවා මේ වතුර වලවල් කපලා තියෙන කියලා නෑ වැව් අද 1500ක් අද සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙල අද කටයුතු සිද්ධ වෙනවා. චමල් රාජපක්ෂ ඇමතුමාගේ නායකත්වය ඇතුලේ අද මේ කටයුතු සංවර්ධනය කරලා ඉදිරියට යනකට උදමුණාසල මන් දන්නවා තියෙන සැකයක් තියෙනවා. ඊළඟ සැරේ එක්සත් ජාතික පක්ෂයට අර තනි ආසනයට හිමි වුණේ ඒක උදමුණාසලගේ සමගි ජනබලවේගයට වෙයිද කියන සැකෙත් උදමුණාසලට තියෙනවා. අද විපක්ෂයේ ඉන්නවා අද නායකයෝ ගණනාවක් ඒකත් හොඳයි. ඒක පැත්තකින් සජිත් ප්‍රේමදාස මහත්තයා දිනන්න ඕන කියලා කට්ටියක් ඉන්නවා. චම්පික මහත්තයා තව ටිකක් ඉන්නවා. මම දැන් අද උදේත් දැක්ක සරත් ෆොන්සේක මහත්තයා හැම එක්කෙනාම තට්ටුවකුත් දාගෙන එනවා. වෙනදර වැඩිය ලං වෙනවා. වෙල්ගම ඇමතුමත් ඉන්නවා ඒ පැත්තෙන්. එහා පැත්තේ අනුර කුමාර දිසානායක මහත්තයත් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට හේතු වෙලා මෙතන එළිය පෙන්වන්නේ නැතුව ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඒස ඔබතුමුණාසල එක හොඳයි. ඔබතුමුණාසලා මේ පාර්ලිමේන්තුවට එනකොට හිටපු මන්ත්‍රීවරු 51ක්වත් ඔබතුමුණාසලා ගාව නැහැද? ඒ කණ්ඩායමත් බෙදිලා ඉන්නේ. අද වෙන් වෙලා ඉන්නේ. අද විපක්ෂය නියෝජනය කරන TNA සංවිධානයේ මන්ත්‍රීවරු කියනවා රටට හමුදා බරක් කියලා. අපි අහන්න කැමති TNA සංවිධානයේ චාල්ස් මන්ත්‍රීතුමා කියපු රටට හමුදා බරක් කියලා කියපු ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයත් සමග ජන බලවේගයත් විපක්ෂයේ පොදු මතයද කියන එක කවුරුවත් නැගිටලා ඒකට විරුද්ධව අදහස් ප්‍රකාශ කරේ නැහැ. අද කරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි රට හැටියට අපි විශ්වාස කරනවා අභියෝග ගණනාවක් තියෙනවා. හැබැයි ඒ අභියෝග වලට මූණ දෙන්න කොන්දක් අපිට තියෙනවා. අභියෝග වලින් අපි පැනලා යන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ වගේම බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාත් ඒ වගේම අපේ කැබිනට් මණ්ඩලයත් අපේ පාර්ලිමේන්තු කණ්ඩායමත් සම්පූර්ණයෙන් එනුවෙන් සහයෝගය ලබා දෙනවා. මේ තුමන්ලා කියනවා ප්‍රාදේශීය ඇමතිවරණේ තියෙන ජනාධිපතිවරණේ තියෙන. අපි පාර්ලිමේන්තු ඇමතිවරණයක් තියමු. අපි ඉස්සලම පාර්ලිමේන්තු අධිවරණයක් තියමු. අපි ඒක සූදානම්. අවුරුදු දෙකමාරක් ගියාට පස්සේ මේ පාර්ලිමේන්තු විසුරන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා ඉස්සරහට පොතමුන්නාස්සලා අපි පාර්ලිමේන්තු මෙතිවරණයක් යක්. පාර්ලිමේන්තු මෙතිවරණයක් ගියාට පස්සේ අපිට ලේසි මේ පාර්ලිමේන්තුවේ ජනබලය අරගෙන නැවත වතාවක් රට පාලනය කරන්න සඳහා කාටද අවස්ථාව ලබා දෙන්නේ කියන එක අපිට තීන්දුව කරන්න. ඒ නිසා අද දවසේ නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි මේ අයවැය තුලින් සියලුම ක්ෂේත්‍ර අද ආවරණය කරලා තියෙනවා. ධීවර රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මම ස්තුතිවන්ත වෙනවා. මුදල් ඇමතිවරයාට විශාල මුදලක් අද ධීවර කර්මාන්තයේ නැවත නගා සිටවන්න අපි සුනාමියට පසුව මුහුණ දීපු බැරෑරුම් අභියෝග දෙකකට මුහුණ දුන්නා. එක්ස්ප්‍රස් බල් නෞකාවේ ආපදාව ඒ වගේම වසංගත තත්ත්වය මේ දෙකෙන්ම ගොඩවිල්ලා අද ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපනයන ආදායම ඉහළම ධීවර ක්ෂේත්‍රය ලබා ගන්න වර්ෂයේ බවට 2021 වර්ෂයත් පත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ තුලින් විශේෂම ජල ජීවි වගාව ඒ ජීවනෝපාය වැඩසටහන් අපි ඉදිරියටගෙන ගිහිල්ලා මේ රටේ ජනතාවට අවශ්‍ය සහනත් ලබා දෙන්න අපිත් කැමති සහන දෙන්න පුළුවන්. ඔබ දවුනාසලා රුපියල් 5000 දෙන වෙලාවෙ ඉල්ලකෝ රුපියල් 15000ක් පුළුවන් නම් දෙන්න කියලා. ඔබ දවුනාසලා ලොකු ආර්ථිකයක් නේ අපිට දීලා ගියේ. අද කතා කරනවා සංචිත ගැන. සංචිත එදා මහින්ද රාජපක්ෂ යුගයේ ඩොලර් බිලියන 8ට තිබුණු සංචිත ටික ඔබ දවුනාසලා ඒ සංචිත වැඩි කරන්න කටයුතු කරේ නෑ. තිබුණු ණය ප්‍රමාණයට ඩොලර් බිලියන රුපියල් මිලියන 13000ක තිබුණු ණය ප්‍රමාණය රුපියල් මිලියන ඩොලර් බිලියන 17000ක් දක්වා තවත් බිලියන 5කින් වැඩි කරන්න පමණයි ඔබ තමුන්නාසල කටයුතු කරේ කියන එකත් මතක් කරමි. මුදල් ඇමතිවරයාටත් ආණ්ඩුවටත් මේ ඉදිරිපත් කරපු අය තුලින් මේ රටේ ජනතාවට සහන සැලසීම සඳහා ඒ ලබා දුන්න ප්‍රවේශයට ස්තුතිවන්ත වෙමි. ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත පළමින් මම නිහඬව.
Thank you.